ගරු හරිනි අමරසූරිය මැතිනි ඔබතුමීට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තටම බදු ගැන කතා කරනකොට බදු සම්බන්ධ වෙන්න ඕනේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක. ආර්ථික ප්‍රතිපත්තියේ ඒ ආර්ථික ප්‍රතිපත්තියේ අරමුණු එක්ක තමයි බදු හැදෙන්න ඕනේ. එතකොට මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය හැදෙන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්ද කියන එක බරපතල ප්‍රශ්නයක් තියෙන වෙලාවක අපිට බදු වලින් සාධාරණ සමාජ සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක මම හිතන්නේ අද යථාර්ථයක් බවට පත් වෙලා. දැන් අද කතා කරා ගරු අමාත්‍යවරයා මේ පනත ඉදිරිපත් කරනකොට මේ සංශෝධන ඉදිරිපත් කරනකොටත් අපි මේ ගෙවන බදු වලින් තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් සමාජ ආරක්ෂණයත් වෙනුවෙන් වියදම් කරන්න මුදල් එකතු වෙන්නේ මේ බදු වලින් කියලා. ඔහු ඊට පස්සේ කිව්වා අද සම්පූර්ණ නිදහස් අධ්‍යාපනය දරුවන් භුක්ති විඳිනවා කියලා. ඒක විශාල අසත්‍යක්, බොරුවක්. මොකද අද වෙනකොට නිදහස් අධ්‍යාපනය කියන දෙයක් මේ රටේ ඉතුරු වෙලා තියෙනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. අද වෙනකොට සංඛ්‍යා ලේඛන අනුව මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුවම 40%ක් මේ රටේ ජනතාව අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම කප්පාදු කරලා සෞඛ්‍ය වෙනුවෙන් කරන වියදම කප්පාදු කළේ. වියදම කප්පාදු කරන්න වෙලා තියෙන එකෙම පිළිඹිබු වෙන ඇත්ත තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය තවදුරටත් මේ රටේ නිදහස් නැහැ කියලා. ඒව වෙනුවෙන් විශාල වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. අද පාසල් පද්ධතිය දිහා බලනකොට පාසල්වල උසස් පෙළ පන්තිවල දරුවන් නැහැ. දරුවන් එන්නේ දරුවන් ටියුෂන් වලින් තමයි ඒ ලෙවල් ගොඩ යන්නේ. ඉස්කෝලේ ගිහිල්ලා නෙවෙයි. මොකෝ ඒ ඉස්කෝලවලට ඒ පාසල්වලට අවශ්‍ය ඒ අවශ්‍ය මුදල්, ඒ අවශ්‍ය පහසුකම්, ඒ අවශ්‍ය ගුරු පුහුණුව ඒ කිසි දෙයක් ලබා නොදීම නිසා මුළු පාසල් පද්ධතියම අතිශයින්ම භයානක තැනක අද තියෙන්නේ. දරුවන් ඉගෙන ගන්න පාසල් තුල නෙවෙයි අද තවදුරටත් ගෙවලා ටියුෂන් හරහා. මේක තමයි අද නිදහස් අධ්‍යාපනයේ අද වෙනකොට වෙලා තියෙන ප්‍රතිඵලය. ඒක සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රමානුකූලව ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයෙන් ඈත්වීම නිසා, නිදහස් අධ්‍යාපනයේ වගකීමෙන් බැහැරවීම නිසා, ඒ අධ්‍යාපනයේ වගකීම පුද්ගලිකව දරා ගන්න සිද්ධ වීමේ ප්‍රතිඵලයක් තමයි අද තියෙන්නේ. එතකොට ඒ වගේම අද කතා කරා වක්‍රබදු අයකරන ප්‍රමාණය අඩු කළ යුතුයි, ඍජු බදු ප්‍රමාණය තමයි ක්‍රමානුකූලව වැඩි විය යුතු කියලා. ඒක හරි. නමුත් අද අපේ රටේ තියෙන බදු පිළිබඳ තියෙන ප්‍රශ්නය අපි අය කරන බදු පිළිබඳව නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම මේ ගෙවන බදු හරියට එකතු වෙනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. දැන් අද වෙනකොටත් ආණ්ඩුවේ ඉලක්ක හැටියට මේ කාර්තුවට පළවෙනි කාර්තුවෙන් එකතු කළගත යුතු බදු වලින් 40%යි එකතු කරගෙන තියෙන්නේ. ඒ ඒ ඒක සිද්ධ වෙන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ බදු අය කිරීම පිළිබඳ නෙමෙයි, බදු එකතු කිරීම පිළිබඳ. මේ තියෙන ප්‍රතිපත්ති අනුව වුණත් බදු එකතු කිරීමේ විශාල ගැටලු රාශියක් තියෙනවා. කාලයක් තිස්සේ, අවුරුදු ගණනාවක් තිස්සේ මේ බදු පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා හරි ඔන්ලයින් සිස්ටම් එකක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. විශාල මුදලක් වැය කරලා ඉන්ට්‍රඩියුස් කරපු රැමි සිස්ටම් එක තාම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අදටත් තාම අවශ්‍ය විදියට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අපි ඒක වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් යන්නේ. එතකොට අද අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒ දැනට මේ තියෙන ලක්ෂ 2.2 ගානක ටැක්ස් ෆයිල් වල වුණත් හරියට ඇසෙස්මන්ට්ස් නොවෙන එකත්, ඒ කරන ඇසෙස්මන්ට්ස් වල ටැක්සස් හරියට එකතු නොකිරීම තුලින් එකතු කළගත යුතු බදු කියලා විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. රුපියල් ට්‍රිලියනයක් කියලා වාර්තා වෙන්නේ. ඒ රුපියල් ට්‍රිලියන කොහොමද ඇත්තටම ඒක ඒ විදිහට වාර්තා වෙන්නේ කියන තොරතුරු ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුවා. මේක හරියට දී ගන්නත් බෑ.
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා ඔබතුමීට.
ඉතින් මේ වෙලාවේ ගරු කතානායකතුමනේ අපේ මේ බදු බර ජනතාව මත දාන්න ඉස්සෙල්ලා මේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය හරියට සකස් කර ගැනීමට විශාල වගකීමක් තියෙනවා. එතනට අවශ්‍ය කාර්ය මණ්ඩලයද, කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුවද, කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහයෝගයද, මේ සියල්ලම ලබා දීම ඉතාමත්ම වැදගත් දෙයක්. නැත්තම් මේ බදු අය කිරීම සිද්ධ වෙනවා, බදු ඒ බර ජනතාව දරා ගන්නවා. විශේෂයෙන්ම වක්‍ර බදු හරහා යන එක කොහොමටත් අය වෙනවා. ඒ අය කරන වක්‍ර බදු හරියට භාණ්ඩාගාරයට යනවද නැද්ද කියන එක තව ප්‍රශ්නයක්. ඒ වගේම අවසාන වශයෙන් ගරු කතානායකතුමනි මේකත් කියන්න ඕනේ, අපි මේ වක්‍ර බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනසේම තමයි මේ රටේ නීතියත් ක්‍රියාත්මක වෙන්නේ. තෝරාගත් අයට පහසුකම් තියෙනවා, ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන අයට නීතිය ක්‍රියාත්මක වෙන විදියක් තියෙනවා. ඒක මේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන විදිය තුළත් අපිට දකින්න ලැබෙනවා. ගරු ගජන් පොන්නම්බලම් මන්ත්‍රීතුමාව ගේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් කරන එක ගැන අපේ විරෝධයක් නැහැ. නමුත් ඊයේ තුල සිද්ධ වෙච්ච ඒ සිදුවීම, ඔහුව ඒ අත්අඩංගුවට ගන්න යන ක්‍රියාවලිය අතිශයින්ම වැරදි. අපි මොකද්ද ජනතාවට දෙන පණිවිඩය? දෙමළ ජනතාවට මොකද්ද දෙන පණිවිඩය? මේ අපි එක පැත්තකින් කතා කරනවා සාමය සහ සංහිඳියාව ගැන. නමුත් දෙමළ ජනතාවගේ නියෝජිතයන්ට අපි සලකන්නේ මේ විදියට නම් මේ රටේ දෙමළ ජනතාව මේ රටේ නීතිය හා සාධාරණත්වය ගැන මොන විදියටද විශ්වාසයක් ගොඩනගා ගන්නෙ? මේක බරපතල ප්‍රශ්නයක්. වැරදි කරන සියලු දෙනාට මේක හා සමානව සලකන්න මේ
පාර්ලිමේන්තුවේ
මේ පහුගිය සති දෙක තුළම අපිට පෙනුණ ඒ වෙනස, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සලකන විදියයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සලකන විදියයි. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් ගරු නියෝජ කතානායකතුමනි අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව දිගින් දිගටම ඉන්නේ මනංකල්පිත ලෝකයක, කිසිම මේ ජනතාවට අදාළ තැනක නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්න තැනක නෙවෙයි. මේ ප්‍රශ්න එන්න එන්න අවුල් කරන ප්‍රතිපත්ති තමයි දිගටම ක්‍රියාත්මක කරන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු තවරාජා කාලේ අර්සන් මෙතුම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
තලමිත අංගහින්ද பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய தினம் குடிவரவு குடிய அகழ்வு மற்றும் சூதாட்டம் சம்பந்தமான இரண்டாவது பாத்தீட்டு உரையிலே பேச கிடைத்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக எமது இலங்கை நாட்டை பொறுத்தமட்டில் இன்று நாங்கள் அந்நிய செலவாணியை எதிர்பார்க்கின்ற ஒரு நாடாகவே இருந்து கொண்டிருக்கின்றோம். இன்று கூடுதலாக எமது நாட்டிலே இளைஞர்களாக யுவதிகளாக இருப்பவர்கள் இந்த நாட்டின் பொருளாதார சுமைக்கு முகம் கொடுக்க முடியாமல் வெளிநாடு சென்று தங்களுடைய வாழ்க்கையை மேம்படுத்த வேண்டும் என்ற நோக்கோடு செயற்படுகிற விடயமே நாங்கள் குடியரவு குடியகழ்வு திணைக்களத்திலே காணக்கூடியதாக இருக்கின்றது. உண்மையிலே இன்று இந்த நாட்டை பார்க்கிற பொழுது கூடுதலாக ஐரோப்பா நாடுகள், அதேபோன்று ஆப்பிரிக்க நாடுகள், அமெரிக்கா போன்ற நாடுகளிலே இந்த இலங்கையை தாயகமாக கொண்ட அதிகமான மக்கள் வாழுகிறார்கள். அவர்கள் வாழுகிற பொழுது அவர்களுடைய சேவையை இலகுபடுத்த வேண்டியதும் இந்த குடியரவு குடியகழ்வு திணைக்களத்தின் தலையாய கடமையாக இருந்து கொண்டிருக்கின்றது. ஆனால் அவர்களுடைய பிரதான நோக்கம் கடவுச்சீட்டுகளை வழங்குவது, விசா வழங்குகின்ற நோக்கங்களாக இருந்தாலும் இலங்கையை பொறுத்தமட்டிலே இவ்வாறு அவர்கள் இரட்ட பிரஜா உரிமை பெற்றவர்கள் தமது கடவுச்சீட்டுகளை புதுப்பித்துக் கொள்வதிலே நாட்களாக மாதங்களாக நீண்டு கொண்டு செல்கின்ற ஒரு விடயம் இந்த நாட்டிலே இருந்து கொண்டிருக்கிறது. உண்மையிலே அவ்வாறான விடயங்களை இந்த அதிகாரிகள் இலகுபடுத்துவதற்கு சம்பந்தப்பட்ட அமைச்சர் அவர்கள் உரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். நான் அண்மையிலே சில வெளிநாடுகளில் இருந்து வந்தவர்களை நான் விசாரித்தேன். இரட்டை பிரஜை உரிமை கொண்டவர்கள் அந்த கடவுச்சீட்டை புதுப்பிப்பதற்காக சென்ற பொழுது பல நாட்களாக காத்திருந்து பெற முடியாமல் அவர்கள் அந்த இரட்டை பிரஜா உரிமையை ரத்து செய்து வெளியேறிய வரலாறுகளும் உண்டு. தேசிய அடையாள அட்டையை புதுப்பிக்க வேண்டும் என்று கூறினால் இப்பொழுது புதிய தேசிய அடையாள அட்டையிலே புதுப்பிக்கிற பொழுது இலக்கங்கள் மாறுபடுகின்றன. அவ்வாறு மாறுபடுகிற பொழுது கூட அதனை செய்தர முடியாது என்கின்ற ஒரு கருத்தும் அங்கு உலாவிக் கொண்டிருக்கின்றது. எனவே கடவுச்சீட்டு வழங்குகின்ற அந்த திணைக்களத்திற்கும் ஆட்பதிவு திணைக்களத்திற்கும் நெருக்கமான தொடர்புகள் இருக்கின்றன. இதனை இலகுபடுத்தக்கூடிய வகையிலே எதிர்காலத்தில் நீங்கள் நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். அவ்வாறு கொள்வதனூடாகத்தான் எங்களுடைய நாட்டுக்கு வருகின்ற உல்லாச பயணிகளாக இருக்கலாம், வெளிநாடுகளிலே வாழ்கிற எங்களுடைய உறவுகள், தங்களுடைய சகோதரர்களை, தங்களுடைய தாய் தந்தையர்களை பார்ப்பதற்காக வருகை தருகிற பொழுது சொல்ல முடியாத அசௌகரியங்களை அனுபவிக்கின்றார்கள். அவர்களை இலகுபடுத்தி இப்பொழுது அரசாங்கம் சில பிரதேச செயலகங்களை இனங்காட்டியிருக்கிறது. இந்த செலவுத்தானங்களை குறைத்து இலகுவிலே கடவுச்சீட்டுகளை பெற வேண்டும் என்ற அடிப்படையில் உண்மையிலே அதை வரவேற்கத்தக்கக்கூடிய ஒரு விடயம்தான் இல்லை என்று சொல்வதற்கில்லை. அதனை இன்னும் விரைவுபடுத்த வேண்டும். குறிப்பாக அம்பாறை மாவட்டத்திலே சம்மாந்துறை பொத்திவில் என்ற அடிப்படையில் இரண்டு பிரதேசங்கள் தெரிவு செய்யப்பட்டிருக்கின்றன. பொத்திவிலிருந்து சம்மாந்துறை என்கின்ற பார்க்கின்ற பொழுது நாங்கள் 50-60 கிலோமீட்டர்கள் செல்ல வேண்டியிருக்கிறது. இடையிலே இருக்கின்ற ஆலையடி வெம்பு பிரதேசத்திலே அவ்வாறான நடைமுறைகளை பேணுவதற்கும் அந்த பிரதேச செயலகத்தை தெரிவு செய்ய வேண்டும் என்றும் பிரதேச சபாநாயகர் அவர்களிடம் நான் கேட்டு நிற்கின்றேன். குறிப்பாக எங்களுடைய நாட்டை பொறுத்தமட்டில் எங்களுடைய நாட்டை பொறுத்தமட்டில் மத்திய மாகாண உள்ளூர் என்ற அடிப்படையில் உள்ளூராட்சி மன்றங்கள் இருக்கின்றன. ஆனால் இந்த உள்ளூராட்சி மன்றங்களை பொறுத்தமட்டில் உண்மையிலே ஒரு சிறந்த நிர்வாகத்தை செய்கின்ற ஒரு இடமாக அந்த உள்ளூராட்சி மன்றங்கள் திகழ்கின்றன. நான் குறிப்பாக கிழக்கு மாகாணத்திலே அம்பாறை மாவட்டத்தில் நாவிதன்வெளி பிரதேச சபை சம்பந்தமாக நான் ஒரு பதிவை பதிவு செய்ய வேண்டும். இந்த நாட்டின் மேன்மைதங்கிய ஜனாதிபதி அவர்களுக்கும் அதேபோன்று பிரதமர் அவர்களுக்கும் எங்களுடைய நாவிதன்வெளி பிரதேச சபையின் கௌரவ உறுப்பினர்கள் இணைந்து அவர்கள் ஒரு கடிதத்தை அனுப்பியிருந்தார்கள். 2022 ஆம் ஆண்டு 8ஆம் மாதம் 12ஆம் தேதி. ஆனால் ஒரு நீண்ட காலத்துக்கு பிறகு அந்த பிரதேச சபையிலே பல மோசடிகள் நடந்து விசாரணைகள் நடத்தப்பெற வேண்டும் என்ற அடிப்படையில் தவிசாளரை தவிர ஏனையோர்கள் அனைவரும் ஒப்பமிட்டு கிழக்கு மாகாண கௌரவ ஆளுநர், கிழக்கு மாகாண உள்ளாட்சி ஆணையாளர் போன்றவர்களுக்கு ஒப்பமிட்டு அனுப்பியிருந்தார்கள். அதன் பிரகாரம் கிழக்கு மாகாண ஆணையாளர் அவர்கள் நேரடியாக அந்த பிரதேச சபைக்கு வருகை தந்து அங்கு விசாரணைகளை செய்தார். 13 குற்றச்சாட்டுகள் நிரூபிக்கப்பட்டன. ஆனால் இதுவரைக்கும் சபை கலைக்கப்பட்டிருக்கிறது. அந்த குற்றங்கள் புரிந்த தவிசாளருக்கு எதிராக ஒரு நடவடிக்கை கூட எடுக்கவில்லை. ஆனால் இப்பொழுது அவர் அரச தரப்போடு இணைந்து செயற்படுபவர் என்ற அடிப்படையில் அவருக்கு எதிராக ஒப்பமிட்டவர்களை திட்டமிட்டு எச்சரித்து வருகிறார். இது ஒரு பிழையான நடைமுறை. அரச உடைமைகளையும் அரச சொத்துக்களையும் துஷ்பிரயோகம் செய்பவர்களுக்கு எதிராக கடும் நடவடிக்கை எடுக்கப்பட வேண்டும். 2020ஆம் ஆண்டு 8ஆம் மாதம் 21ஆம் தேதிக்கு பிற்பாடு அவர் தவிசாளராக தெரிவு செய்யப்பட்டார். கௌரவ உறுப்பினர்கள் அனைவருமாக அவரை எதிர்த்தார்கள். எனவே பிரதேச சபாநாயகர் அவர்களே, இந்த நாவிதன்வெளி பிரதேச சபை சம்பந்தமாக உரிய நடவடிக்கை நீங்கள் பெற்றுத்தர வேண்டும். நாங்கள் லஞ்ச ஊழலுக்கு எதிரானவர்கள். நாங்கள் எங்களுடைய மக்களுக்கு சிறந்த சேவைகளை வழங்க வேண்டும் என்று நினைப்பவர்கள். எனவே அந்த விடயத்தை நீங்கள் உரிய நடவடிக்கை எடுப்பீர்கள் என்ற நம்பிக்கையோடு ஒரு விடயத்தை நான் கூற வேண்டும். குறிப்பாக நீண்டகாலமாக அம்பாறை மாவட்டத்திலே கனகர் கிராமம் என்று சொல்லப்படுகிற அந்த கிராமத்தில் 1987ஆம் ஆண்டு இந்த நாட்டிலே இனக்கலவரத்தினூடாக குடியெழுப்பப்பட்ட மக்கள், இந்த நாட்டின் ஜனாதிபதி அவர்களும் எங்களுடைய மாவட்ட ஒருங்கிணைப்பு குழு தலைவர் சகோதரர் வீரசிங் அவர்களின் ஒத்துழைப்போடும் இப்பொழுது அந்த மீள் குடியேற்றத்துக்குரிய பணிகளை ஆரம்பித்திருக்கிறார்கள். அந்த வகையிலே இந்த நாட்டின் தலைவருக்கும் அதே போன்று கௌரவ பிரதமந்திரி அவர்களுக்கும் கௌரவ எங்களுடைய அபிவிருத்தி குழு தலைவர் அவர்களுக்கும் அரசாங்க அதிபருக்கும் அதே போன்று எங்களுடைய பிரதேசர் அவர்களுக்கு நான் இந்த உயரிய சபையிலே நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். நன்றி.
பௌமி சுத்தியபுத்தன கரு பவித்ரா வன்யாராட்சி மெத்தினியோ புத்தமீட்ட மினித்து விசயத்திர கால
கருண் யோஞ்ச கத்தானாயகத்துமணி. அது අපි පසු කරමින් සිටින්නේ රටේ ආර්ථික ප්‍රගමණයට ඒක පුද්ගල දායකත්වය සහ ආයතනික දායකත්වය සැපීමේ අගය පිළිබඳව බහුල වශයෙන් කතාබහට ලක් කරන එකී දායකත්වය ලබා දීම දිරිගැන්වීමට සෑම දිනාම පාහේ අවම් වශයෙන් ප්‍රකාශිතව හෝ දායක වන කාලවකවානුව. එවන් කාලවකවානුවක වනජීවී සංරක්ෂණ ශාස්ත්‍රය රටේ ආර්ථික උන්නතිය පිණිස කුමන දායකත්වයක් දරන්නේද යන්නත්, එකී දායකත්වයේ ප්‍රශස්ත මට්ටමකින් ලබා දීම තහවුරු කළ හැකි කෙසේද යන්නත්, ඒ සඳහා වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයත්, ඒ යටතේ ක්‍රියාත්මක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දායක වන්නේ කෙසේද යන්නත් පිළිබඳව ඔබ තමුන් වහන්සේලාවත් මහජනතාවත් දැනුවත් කිරීම මගේ වගකීම ලෙස මම සලකනවා. එම වගකීම අද දින ඉටු කිරීම සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිය ක්‍රියාත්මක කිරීම, රක්ෂිත ප්‍රදේශ කළමනාකරණය සහ සංචාරක සේවා සැපයීම යන ප්‍රධාන කාර්යභාරයන් ඉටු කරන බව පළමුවෙන්ම පෙන්වා දීමට මා අදහස් කරනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සංචාරක සේවා සඳහා අය කරන ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රකාශයට පත් කරන ලදුව මෙම සභාව වෙත අද ඉදිරිපත් කර ඇති වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ නියෝග සඳහා අනුමැතිය අපේක්ෂා කරන්නේ මා විසින් මීට පොරතුව සඳහන් කරන ලද වගකීම හා කාර්යභාරය සාර්ථකවත් ආර්ථිකය වෙත ප්‍රගතිශීලී ලෙසත් ඉටු කිරීම අපේක්ෂාවෙන් බව මා සඳහන් කළ යුතුයයි සිතනවා. මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය මෙන්ම කාලීන පියවරක් ලෙස දකිමින් මෙම කාර්යයේ ස්වභාවය හා අපේක්ෂාවන් තවදුරටත් ඔබගේ අවධානයට යොමු කිරීමට යෝග්‍ය බව මා සිතනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා කීපයක් ජනතාව වෙත සපයනු ලබනවා. ජාතික උද්‍යාන තුළ දිවා කල සංචාරය සඳහා අවස්ථාවන්, කඳවුරු බිම්, සංචාරක නිවාස සහ මුහුදු ශීර්පායින් නැරඹීම සඳහා අවස්ථාව ලබා දීම ඒ අතුරින් ප්‍රමුඛ හා ප්‍රචලිත වෙනවා. මෙම සේවාවන් සැපීම වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුකූලව ස්වභාවික සම්පත් කළමනාකරන මූලධර්මයන්ට එකඟව ක්‍රියාත්මක කිරීමට එම ආයතනයන් අඛණ්ඩව උත්සාහ ගන්නවා. තවද එකී සංචාරක සේවාවන් ඉහළ ගුණාත්මක තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමටත් වැඩි දියුණු කිරීමටත් කටයුතු කරනවා. එමගින් පෙරකී සේවාවන් සපයනු ලබන ස්ථාන එසේ පවත්වා ගැනීමට දරා ඇති ආවස්ථිතික ප්‍රීතිවැය සඳහා සාධාරණ වටිනාකමක් ලබා දීමට අපි උත්සුක වෙනවා. එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සංචාරක සේවා මගින් ආර්ථිකය වෙත අපේක්ෂිත දායකත්වය ඉහළ දැමීම සඳහා එකී සේවාවන් ප්‍රමාණාත්මක වර්ධනයක් මෙන්ම ගුණාත්මක වර්ධනයක් කිරීමද අවශ්‍ය වෙනවා. ඒ අටතේ නව උද්‍යාන ප්‍රවේශයන් කඳවුරු බිම්හා විවිධ ක්‍රියාකාරකම් සංචාරකයන් සඳහා ව්‍යුත්ත කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. තවද මාර්ගගත ක්‍රමවේදයේ යටතේ සංචාරක සේවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැනි තාක්ෂණික වැඩිදියුණු කිරීමද එකී සේවාවන්වල ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා හඳුන්වා දෙනු ලබමින් සිටිනවා. එමෙන්ම එකී සේවාවන් විවිධාංගීකරණයකට ලක් කිරීම මගින්ද ආර්ථිකයට ලබා දෙන දායකත්වය වැඩි කිරීමට පැහැදිලි හැකියාවක් පවතිනවා. ඒ යටතේ විරලබන පාගමන්, ගුහාතරණය, හඳුතරණය වැනි ක්‍රියාකාරකම් හඳුන්වා දීමට ක්‍රියා කරමින් සිටිනවා. මෙම සියලු ඉලක්කයන් සපුරා ගැනීමට එකී සංචාරක සේවා ඇසුරින් මනා සැලසුමකින් යුත්තේ ආයෝජන අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා ඇති මුල්‍ය හැකියාව වර්ධනය කර ගැනීමටත් අද දින මෙම ගරු සභාවේ විවාදයට බඳුන් කරන රෙගුලාසි යටතේ ගාස්තු සංශෝධනයට ලක් කරමින් වැඩි ආදායමක් ඉපයීම මෙමගින් අපේක්ෂා කරනවා. එකී අරමුණ ඉටු කර ගැනීම සඳහා අද දින විවාදයට බඳුන් වන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග සාදා තිබෙනවා. සංචාරක සේවා සැපයීම වෙනුවෙන් ගාස්තු අය කිරීම සඳහා වන මෙම නියෝග යටතේ සංචාරක සේවා විවිධාංගීකරණයකට ලක් කිරීමට අවකාශය ලබා දී තිබෙනවා. කාලවකවානුවණුව වෙනස් වන සංචාරක ආකර්ෂණයේ කළමනාකරණය කිරීම සඳහා අවාරය, සංචාරක සමය හා සාමාන්‍ය කාලය වෙනුවෙන් වර්ෂයක් තුළ කාලවකවානුව වෙන් කර තිබෙනවා. තවද එම අප වෙසෙන දකුණු ආසියානු කලාපයේ රටවල්වල වැසියන්ට දක්වන සුවිශේෂී අනුග්‍රහයක් ලෙස සාක් රටවල වැසියන්ට අදාළව වෙනමම මිල ගණනක්ද නියම කර තිබෙනවා. මෙම කරුණු මා විසින් ගෙනහැර දක්වන්නේ වනජීවි සංරක්ෂණ ශාස්ත්‍රය තුළ සංරක්ෂණය සඳහා දායකත්වයක් සපයනු ලබන්නේකුට මෙන්ම වනජීවි රක්ෂිත නිසා කිසියම් ආකාරයකට ආර්ථික දියුණුවකට බාධා පැමිණීමෙන් පීඩා වූට පත් වූ අයෙකුට තම ආර්ථිකය වර්ධනය සඳහා වනජීවි ශාස්ත්‍රය තුලින්ම අවස්ථා විවර කර දීම සඳහායි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා සපයනු ලබන කලාපයක් ආසන්නයේ ආශ්‍රිතව ගොඩනැගී ස්ථාපිතව ඇති ආර්ථික ක්‍රියාකාරකම් ජාලයට ඔබගේ අවධානය යොමු කරන්නේ නම් එම කලාප ආශ්‍රිතව වනජීවි සම්පත් නිසා ජන ජීවිතයට උදාකර දී ඇති වාසසහගත තත්ත්වයන් පිළිබඳවද අවබෝධයක් ඔබට ලැබෙනු ඇති. ඔබ තමුන්නාන්සේලා දන්නා පරිදි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා සපයනු ලබන කලාපයන් ආශ්‍රිතව එකී සේවාවන්ට ගැළපිය හැකි විවිධ සැපයුම්මා සේවා සඳහා විවිධ ප්‍රමාණයේ ව්‍යවසායකින් රාශියක් බිහි වී තිබෙනවා. සංචාරකින් සඳහා නවාතැන් පහසුකම් සැපයීම, ජීප්‍රත සේවා සැපයීම වැනි ව්‍යවසායකත්වයන් ඒ අතුරින් ප්‍රමුඛයි. ඊට අමතරව සංචාරකීන් වෙත තම නිෂ්පාදන අලෙවි කිරීම වැනි අවස්ථාවන් බහුල වශයෙන් ජනතාවට විවෘත වී තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා සපයනු ලබන ජාතික උද්‍යාන වැනි කලාප අවට ප්‍රදේශවල එකී සංචාරක සේවා නිසාම උත්ප්‍රේරණය වූ යටිතල පහසුකම් සංවර්ධනයන්ද ඔබ නිරීක්ෂණය කර ඇතැයි මා විශ්වාස කරනවා. එබැවින් පුළුල් පලාසයක බලපෑමක් ඇති කළ හැකි වනජීවී සංරක්ෂණය ආශ්‍රිත සංචාරක කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම උදෙසා මෙම සමස්ත ක්‍රියාවලියම මනා ප්‍රමිතියකින් යුතුව හැසිරවීම අපේක්ෂා කරනවා. එහිදී අපි කිසිවිටකත් සම්මත ආර්ථික මූලධර්මයන් නොසලකා ක්‍රියා කිරීමට කිසිදු සූදානමක් නැහැ. සෑම ආයෝජනයක්ම මගින් අප ප්‍රතිලාභ අපේක්ෂා කරනවා. එමගින් වනජීවී සංරක්ෂණ ශාස්ත්‍රයේ දිගු කාලීන සහ යහපත් පැවැත්ම ප්‍රධාන ඉලක්කය කරගනිමින් කැපී පෙනෙන දායකත්වයක් ආර්ථිකය වෙත ලබා දීමට අපි උත්සුක වෙනවා. අද දින අප විසින් අනුමත කිරීමට සලකානු ලබන්නා වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා සඳහා අය කරන ගාස්තු සංශෝධනය පිණිස කිරීම පිණිස ප්‍රකාශයට පත් කරන ලදුව මෙම සභාව වෙත ඉදිරිපත් කර ඇති වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග අනුමත කර ගැනීමෙන්ද සංචාරක සේවා සැලසුම් නිසියරුවින් ක්‍රියාත්මක කිරීමෙන්ද මෙරට වනජීවි සංරක්ෂණයේ ආර්ථික ප්‍රවර්ධනයට දාය කර ගැනීමට හැකි වනු ඇතැයි දැඩිසේ විශ්වාස කරමු.
බොහොම ස්තුතියි ගරු මහත්මනි. ගරු මොහොමඩ් මුසම්මයිල් මැතිතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා මූලාසනයේ ඉන්න අවස්ථාවේ මේ කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. විශේෂයෙන් අද මේ ඉදිරිපත් වෙලා තියෙන නියෝග කිහිපයක් එක්ක අපි සලකා බලන්න ඕනේ ඔට්ටුහා සූදු නියාමනය සඳහා අධිකාරියක් පත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මීට අපි මේ පාර්ලිමේන්තුවේම මේ පිළිබඳව 50 සංශෝධනයක් අපි කළා. ඒ අනුව අපි දකිනවා ඇනුවල් ෆී එකක් මේකට තිබුණත් ඒ ඇනුවල් ෆී එක අරගෙන මේකේ බලපත්‍ර දෙන, ඒ කියන්නේ ඇනුවල් ෆී එක ගත්තාම මේ බලපත්‍රයක් කියලා හිතාගෙන තමයි මේක යන්නේ. එතකොට මේකට පැහැදිලි දැන් උදාහරණයක් ගත්තොත් රූපවාහිනී නාලිකාවලට, එහෙම නැත්නම් ගුවන් විදුලි නාලිකාවලට මේ TRC එකෙන් දෙනවා වගේ ෆී එකක්, එහෙම නැත්නම් මේ බද්දක් අය කරලා ලබා දෙන ක්‍රමවේදයක් තමයි, අපි ඒහා සමාන ක්‍රමවේදයක් තමයි මේකෙත් අපිට පේන්න තිබෙන්නේ. ඒ නිසා අපි හිතනවා ඊට වැඩිය විධිමත්ව මේ ක්‍රියාවලිය, විශේෂයෙන් මේ ඔට්ටුහා සූදු ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා. මොකද මේක සමාජයේ සංස්කෘතික පැත්තෙන් එක පැත්තක විවේචනයක් තියෙනවා. නමුත් සංචාරක කර්මාන්තය සහ අද මේක කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය වෙමින් එන නිසා මේක නියාමනය කිරීම සඳහා පැහැදිලි මැදිහත්වීමක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේක විශාල ධනයක් හුවමාරු වෙන කර්මාන්තයක්. එතකොට මේ විශාල ධනයක් හුවමාරු වෙන කර්මාන්තයක් අපි හිතනවා මේකේ බලපත්‍ර ලබා දීමේදී, ඒ වගේම මේක නියාමනය කිරීමේදී තවත් ශක්තිමත් නීති සහ තවත් ශක්තිමත් මැදිහත්වීමක් යාන්ත්‍රණයක්. මොකද මේක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේක පවරලා තිබුණට මට ආරංචි විදිහට දේශීය ආදායම් එකේ නිලධාරීන් මේක පරීක්ෂා කිරීමටවත් යන්න ඕන අවස්ථාවක් නැහැ. ඒ හින්දා මේ පිළිබඳව මේවාට කරන ගෙවීම් නියාමනය වෙන්න, මේවාට මේ පිළිබඳ හොඳ පරීක්ෂා කිරීමක් කරන්න, මේකට අවශ්‍ය සංස්කෘතිමය පැත්තෙන් තියෙන මැදිහත්වීම් පරීක්ෂා මේ සීමාවන් පිළිබඳ අවබෝධයක් හදාගන්න සහ මේ කර්මාන්තයේ වැදගත්කම, මේ වගේම මේකේ හුවමාරු වෙන මුදල්වල සංසරණය වෙන මුදල් ප්‍රමාණය වැදගත්කම විශාල ප්‍රමාණය සලකා බලා මේ පිළිබඳව මීට වැඩිය නියාමනයක් කිරීම සඳහා අධිකාරියක් පිහිටවන්න පුළුවන් නම් ඒක හොඳයි කියන යෝජනාව අපි ඉන්නවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා 2023 අප්‍රේල් පළවෙනිදාට පෙර ඩොලර් 100ක් තියෙන මේ ඇතුළත් වීමේ ගාස්තුව, එහෙම නැත්නම් මේ ඒ ඇතුළ වෙන සියලු දෙනාට ඩොලර් 100ක තිබුණු එක, ඒක 2023 අප්‍රේල් පළවෙනිදා සිට ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඩොලර් 50ක ගාස්තුවක් විදිහට අඩු කරලා තියෙනවා කියලා. මම හිතනවා ඒක මුදල් නැමැතිතුමා, ඒකට මුදල් රාජ්‍ය නැමැතිතුමා පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද අපි බදු වැඩි කරන වෙලාවේ මේක මේ කැසිනෝ ගහන්න ප්‍රවර්ධනය කරන්න ඕනේ නැහැනේ. සල්ලි තියන අය ගිහිල්ලා කොහොමත් ගහනවා. එතකොට ඒකෙන් ගන්න බද්ද වැඩි කරන්න ඕනේ. මේ ගාස්තුව අඩු කරේ ඇයි කියන එක සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් පැහැදිලි කිරීමක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දැන් මීට අමතරව අද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂයෙන් මිනිසුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නය,
මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා,
මිනිසුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නය සහ ආර්ථිකයේ විශාල අපහසුකම් රාශියකට මිනිස්සු මුහුණ දීලා තියෙනවා. එතකොට මේ ධනය, ඒ කියන්නේ මේ ඔට්ටුහා සූදු වලින් ලබා ගන්න ධනය හරියට කළමනාකරණය කළොත් අපිට ඇත්තටම විශාල වශයෙන් ඒ අඩු ආදායම් මිනිස්සු වෙනුවෙන් මේ ලබා ගන්න ධනය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපිට පේන විදිහට ඒක හරියට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි අපිට පේන්නේ. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ විශේෂයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිළිබඳවත් අද සාකච්ඡා වෙනවා. විශාල පාස්පෝර්ට් පෝලිමක් තිබුණා පහුගිය කාලේ. පාස්පෝර්ට් ලබා ගැනීම සඳහා විශාල පෝලිමක් තිබුණා. ඒ වගේම අපි මේකට තරව්කරුවන් මැදිහත් වෙලා අපි රූපවාහිනාලිකා හරහා දැක්ක තරව්කරුවන්ගේ මැදිහත් වීම හරහා විශාල වංචාවන් සහ මැදිහත් වීම රාශියක් සිද්ධ වෙලා තිබුණා. අද ඒවා නවත්වන්න හැකියාවක් ලැබිලා තියෙනවා. අපි ඇත්තටම විපක්ෂී හිටියත් ආණ්ඩුවෙන් කරන හොඳ වැඩකදී අපි අනිවාර්යෙන් මේ පිළිබඳව පැසසීමක් කරන්න ඕනේ. අද මට ආරංචි විදිහට දින 3ක් ඇතුළත හර්ස ඉලුක්පිටිය මහත්මයා ප්‍රකාශ කළා තිබුණා දින 3ක් ඇතුළත පාස්පෝර්ට් එකක් ලබා ගන්න අවශ්‍ය ක්‍රමවේදී හදනවා කියලා. ඉතින් ඒක ඉතාම හොඳයි. අලුත් තාක්ෂණය මේ රාජ්‍ය සේවයේ ඇතුළට ගෙනේම මම හිතන්නේ එක පැත්තකින් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ගත්ත පියවර පිළිබඳව අපි අමාත්‍යතුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට අපේ ප්‍රශංසාව පුද කරනවා. මොකද මිනිසුන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණු දේ සම්බන්ධයෙන් මේක නැති කිරීම සම්බන්ධයෙන්. එතකොට අපි අද පාර්ලිමේන්තුවෙත් රැස් වුණා විවෘතහා වගකිය යුතු පාර්ලිමේන්තුවක් පිළිබඳ අපේ ආංශික අධීක්ෂණ කාරක සභාව. ඒකෙදිත් අපි සාකච්ඡා කළා මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගත්ත පියවර හා සමානව ඇයි අපිට රාජ්‍ය සේවයේ අනික් ක්ෂේත්‍රයන් විවෘත කරන්න බැරි? දැන් අපි අද ඊ ලෝකෙක ඉන්නේ. එතකොට මේ ලෝකයේ ඇතුළේ ඉද්දී අපට ඇයි බැරි රාජ්‍ය සේවයේ අනික් ක්ෂේත්‍රයන් වලට මේ ප්‍රවේශය ගන්න?
කාලය අවසන් වෙනකම්.
ඔව්. එතකොට මේ ප්‍රවේශය ගැනීම සඳහා මම හිතනවා ඊටාම දැඩි තීරණාත්මක පියවරක් ගන්න පුළුවන්. ඇත්තටම එහෙම වුණාම අපිට ප්‍රමාණාත්මක රාජ්‍ය සේවයේ හකුලා ගැනීමත් කරන්න පුළුවන්. ඒ අය තව වෙනත් සංවර්ධනීය ක්ෂේත්‍රයන් සඳහා ඒ අයගේ ශ්‍රමය දායක කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ පිළිබඳව අලුතින් සිතීමක් අවශ්‍යයි කියලා යෝජනා කරමින් කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම සිත ගරුමන්තව මීළඟට ගරු ඉසුරු දොඩංගඩ මෙත්තමතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාරුඩ නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ විෂයන් කිහිපයක් පිළිබඳ සාකච්ඡාවට ලක් වෙන අවස්ථාවේ මේ විවාදයට එක් වෙන්න අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය පළ කරනවා. අපි දන්නවා දීර්ඝ කාලයකට පස්සේ අම්මාකාරයක සහනදායි වටපිටාවක් අපේ ආර්ථිකයේ ඉතාමත්ම දරුණු පසුබෑමක් තියෙන අවධියක වුණත් ක්‍රමක්‍රමයෙන් සමස්තයක් වශයෙන් අපේ ආර්ථිකය යහපත් දිශානතියක් කරා හැරවීමේ ලක්ෂණ කීපයක් මේ වෙනකොට අපිට දකින්නට ලැබෙනවා. අපි සමස්තයක් විදිහට අපේ රටේ උද්දමනය අරගෙන බැලුවහම මැයි මාසයේ වෙනකොට 25%කට ආසන්න අගයක් දක්වා උද්දමනය පහත වැටලා තියෙනවා. ඒ වගේම ආහාර කාණ්ඩයේ උද්ධමනය 121.5ක් දක්වා මැයි මාසෙ වෙනකොට පහතර වැටලා තියෙන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඉතින් අපි දකින කාරණයක් තමයි මේ අපි ගත කරමින් ඉන්නේ විශේෂයෙන්ම අපේ ආර්ථිකයේ ඉදිරි දිශානිතිය තීරණය කරන ඉතාමත්ම වැදගත් අවධියක්. මේ අවධියේ ගන්න ලබන තීන්දුව තීරණ තමයි මම විශ්වාස කරන ඉදිරි අනාගතයේ අපේ රටේ ආර්ථිකයේ යහපත් සහ අයහපත් ගමන් මග කොයි ආකාරයෙන්ද සිදුවෙන්නේ කියන කාරණය පිළිබඳ තීන්දුව තීරණ වෙන්නේ මේ කාලේ අපි ගන්න තීන්දුව තීරණත් සමග. ඒ නිසා ඉතාමත්ම කල්පනාකාරීව ක්‍රමවත් දීර්ඝ කාලීන සැලසුමක් සහිතව මේ කාලේ අපි තීන්දුව තීරණ ගත යුතුය කියන කාරණය විශේෂයෙන් සඳහන් කරන්න ඕන. අපි අරගෙන බැලුවොත් බොහෝ ශේෂ්ත්‍රයන්වල පැවති තත්ත්වයට වඩා සුභවාදී තත්ත්වයක් ආර්ථිකමය වශයෙන් බොහොම නරක තැන්වල තිබුණු ශේෂ්ත්‍රයන් ගණනාවකට මේ වෙනකොට යම් ආකාරයක සුභවාදී ප්‍රවේශයන් ලැබිලා තියෙන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. හැබැයි මේ සභාවේ සාකච්ඡා වුණු ආකාරයට ඉදිකිරීම් ශේෂ්ත්‍රය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තවදුරටත් ඒ අයට අවශ්‍ය සහයෝගය ශක්තිය ලබා දීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. යහපත් දිශානතියක් කරා ඒ කර්මාන්තත් යොමු කිරීම සඳහා. ඒ වගේම අද අපි දකිනවා ක්‍රමක්‍රමයෙන් මේ සංකෝචනය වෙලා තියෙන අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ක්‍රමක්‍රමයෙන් සිදුවන ආකාරය. ආනයන සීමාවන් පහුගිය කාලෙත් අපි දැක්කා කීපයක් බොහෝ ප්‍රමාණයක් ඉවත් වුණු ආකාරය. තවදුරටත් ආනයන සීමාවන් ක්‍රමක්‍රමයෙන් ඉවත් කරන බවට ඒ ලක්ෂණ ඒ ප්‍රකාශ අපි දැක්කා පහුගිය දවස් අමාත්‍යතුමන් සඳහන් කරා. ඉතින් අපි විශ්වාස කරනවා මේ හරහාත් අපේ ආර්ථිකය විශේෂයෙන්ම මේ සංකෝචනය වී ඇති ශේෂ්ත්‍රයන් වලට විශාල සහනයක් මේ හරහාත් අපිට ලබා ගන්නට හැකියාව ලැබේවි කියන කාරණය. ඒ වගේම අපි දැක්කා පහුගිය දවස්වල අපනයන ශේෂ්ත්‍රයෙන් ඉහළම ආදායමක් පහුගිය කාල සීමාවේ අපේ රටට ලබන්නට හැකියාව ලැබුණා. හැබැයි අපි දකින අපනයන ශේෂ්ත්‍රයේ ඇතැම් අංශවල යම් ආකාරයක පසුබෑමක් දක්නට ලැබෙන සමහර ශේෂ්ත්‍රවල. ඉතින් මේ ශේෂ්ත්‍රයන් ගැන අවධානය යොමු කරන්න අපි දන්නවා විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රය ගත්තත් විශේෂයෙන්ම ලෝක වෙළඳපොලේ ලෝක ආර්ථිකයේ තියෙන ප්‍රශ්න ගැටලු සමග අපි දකිනවා මේ වෙනකොට ඇඟලුම් ශේෂ්ත්‍රයේත් යම් ආකාරයක පසුබෑමක් ඇති වෙලා තිබෙන ආකාරය. ඉතින් ඇනවුම් අඩුවීම ඒ වගේම ලෝක ආර්ථිකයේ තියෙන ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්වයන් එක්ක මේ යොමු වෙලා තියෙන බලපෑමුත් එක්ක අපේ ඇඟලුම් ශේෂ්ත්‍රයට එල්ල වෙලා තියෙන බලපෑම වගේම අපනයන ශේෂ්ත්‍රයේ මේ අභියෝගයන් එල්ල වෙලා තියෙන අංශයන් ගැන අවධානය යොමු කිරීමත් ප්‍රධාන වශයෙන්ම වැදගත්. ඒ වගේම තමයි අපනයන ක්‍රියාවලියේදී මතුවන නීති රීතීන් ඇතුළු ඒ ගැටලු පිළිබඳ මම හිතන්නේ ක්‍රමවත් අධ්‍යයනයක් සිදු කිරීම වගේම ඒවා පහසු කිරීම මගින් මම විශ්වාස කරන කුඩා පරිමාණයේ අපනයනකාරයෙකුට උනත් තමන්ගේ නිෂ්පාදනය නිතාමත්ම පහසුවෙන් අපනයනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ අපනයන සම්බන්ධයෙන් තියෙන නීති රීති ක්‍රමවත්ව යාවත් කාලීන කිරීමත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම අපි දැක්කා කර්මාන්ත අමාත්‍යමන් පහුගිය දවසක ප්‍රකාශ කළ තිබුණා මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ණය ලබා ගැනීම තියෙන හැකියාවන් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා සිදු වන බව. ඉතින් අපි විශ්වාස කරනවා මේ හරහා ඒ ශේෂ්ඨ වෙනුවෙනුත් යම් සහනයක් අනාගතයේදී ලැබේවි කියන කාරණේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පහුගිය කාලයට සාපේක්ෂව අපි දැක්කා රුපියල 122.9කින් ශක්තිමත් වුණු ආකාරය. ඉතින් මේ හරහා බඩු මිලෙහි සැලකිය යුතු අඩුවීමක් සිදු වෙ යුතුයි. ඉතින් අපි විශේෂයෙන්ම රජයේ පැත්තෙන් ඒ සඳහා අවශ්‍ය නියාමනය වගේම අපි විශ්වාස කරන උපරිම වශයෙන් මේ සහනය ජනතාව වෙනුවෙන් ලබා දීම වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව තුළ මේ සියලු දෙනාගේම වගකීමක් කියන කාරණෙත් මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිහිපත් කළ යුතුයි. තෙල් මිල අඩුවීමේ වාසිය වගේම ගෑස් මිල අඩුවීමේ වාසිය උපරිම වශයෙන් ජනතාවට ලබා දීමට අදාළව ඒ ව්‍යාපාර වෙළඳ ව්‍යාපාරවලටත් විශාල වගකීමක් තියෙන මේ සහනය ජනතාව වෙත අදාළ ආකාරයට ලබා දීම සඳහා. ඒ වගේම තමයි අපි දන්නවා පහුගිය මාස 4ක කාලය තුළ තේ අපනයන යම් ආකාරයකට වැඩි වෙලා තිබුණත් අපි දකිනවා විශේෂයෙන්ම ඩොලරය සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් එක්ක අපේ ප්‍රදේශවලත් තේ කුරුඳු ආදී මේ අපනයන භෝග සඳහා ලැබෙන මිලෙහි යම් අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේක යම් ස්ථාවර මට්ටමක් දක්වා පැමිණෙයි. ඉතින් අපි මේක ආණ්ඩුවට පාලනය කරන්න නොහැකි තත්ත්වයක් වුණත් අපි විශ්වාස කරනවා යම් ආකාරයක ස්ථාවර මට්ටමක පැමිණීමත් එක්ක ඒ වගේම පොහොර හිඟය අවම වීම වගේම පොහොර සඳහා තියෙන මිර ක්‍රමානුකූලව අඩු වීමත් එක්ක ඒ ශ්‍රේෂ්ඨයේ ස්ථාවර මට්ටමකට ක්‍රමක්‍රමයෙන් ඒ මිලත් පැමිණෙන්න හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම පොලි අනුපාතයන් අඩු කිරීම සඳහා අපි දැක්ක පහුගිය දවසක මහ බැංකුව යම් තීරණයක් ගත්තා. ඉතින් අපි විශ්වාස කරන ක්ෂණිකව නොවුණත් යම් කාල සීමාවක් ගතවීමත් එක්ක මේ ණය ලබා ගැනීම සහ ඒ සඳහා ඇති හැකියාව එවැගේම විශේෂම ඉදිකිරීම් ශේෂ්ත්‍රය ඇතුළු මේ ශේෂ්ත්‍රයන් මුහුණ දෙලා තියෙන අර්බුදයන්ගෙන් ක්‍රමක්‍රමයෙන් එළියට එන්න ඒ යම් දායකත්වයක් ක්‍රමක්‍රමයෙන් ලබා දෙන වගේම විශේෂයෙන්ම අපේ ආර්ථිකයේ සාධනීය ප්‍රසාරණයක් සිදුවීමත් ඒ හරහා සිදුවීම වැදගත් වේ කියන කාරණය මෙහිදී සිහිපත් කරන්න ඕන. ඒ වගේම අපි දකිනවා සංචාරක සීසන් එක අපේ ප්‍රදේශවල අවසන් වෙලා තිබුණත් සැලකිය යුතු සංචාරකයන් ප්‍රමාණයක් තවමත් අපේ රටට පැමිණෙන ආකාරය ජූනි මාසයේ පළවෙනි දින හතර ඇතුළතත් මගේ මතකයේ නිවැරදි නම් 11,000කට ආසන්න සංචාරකයන් ප්‍රමාණයක් රටට පැමිණලා තිබුණා. ඉතින් අපි විශ්වාස කරනවා 2023 අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 167ක ආදායමක් මේ හරහා අපේ රටට ලැබිලා තියෙනවා. ඉතින් අපේ රටේ ආර්ථිකය ඉතාමත්ම ඉක්මනින් ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වයක් ලබා දී හැකි ශේෂ්ත්‍රයක් තමයි මේ සංචාරක කර්මාන්තය. ඉතින් මේ සංචාරක කර්මාන්තේ නව මානයන් සොයා යාම සඳහා අපි ඉතාමත් උනන්දු විය යුතුයි. අනීතිකව සිදුවන වැඩ කටයුතු නතර කිරීම සඳහාත් පහුගිය දිනවල අපේ දිස්ත්‍රික්කවලත් මේ සාකච්ඡා පැවැත්තුණා. විශ්වාස කරනවා සංචාරක ශේෂ්ත්‍රයට සහ සංචාරයෙන්ගේ සුභවාදී වටපිටාවක් රටේ නිර්මාණය කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණය. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සඳහා සුදුසු නව ස්ථානයන් හඳුනා ගනිමින් ඒවා ප්‍රචලිත කිරීම, ඒ වගේම ජල ක්‍රීඩා, ඒ වගේම සාගරය පතුල තුළ ඇති වැදගත් ස්ථානයන්, ඒ වගේම කිමිදුම් ඇතුළු මෙවැනි ශේෂ්ත්‍රයන් ගැන උනන්දුවක් දක්වන මේ සඳහාම දැඩි කැමැත්තක් දක්වන සංචාරකයන් ලෝකෙ සිටින. ඉතින් ඒ අය වෙනුවෙන් තවදුරටත් මේ ක්‍රමවේදයන් මේ සංචාරක ගමනාන්තයන් ප්‍රවර්ධනය කිරීමත් ඉතාමත්ම වැදගත් අපේ රට තුළ තියෙන මෙවැනි ස්ථානයන්. ඒ වගේම තමයි අපි දකිනවා වන උද්‍යාන හා රක්ෂිතයන් පිළිබඳ සාකච්ඡාවට ලක් වෙනවා. විශේෂයෙන් මේ ගැනත් උනන්දුවක් දක්වන සංචාරකයන් ක්‍රමවත්ව පරිසරයට සහ සතුන්ට හානියක් නොවන ආකාරයට මේවා අදාළ කටයුතු තවදුරටත් මම හිතන්නේ ප්‍රවර්ධනය කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම සම්මන්ත්‍රණ සහ රැස්වීම සඳහා සුදුසු රටක් ලෙස අපේ රට, එහෙම නැත්නම් මයිස් ටුවරිසම් සඳහා සුදුසු රටක් විදියට අපේ රට ප්‍රවර්ධනය කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් පහුගිය කාලේ ආරම්භ වුණා. අපි විශ්වාස කරනවා මේ හරහාත් විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුළත් අපේ රටට ශක්තිමත් විදියට මේ සම්මන්ත්‍රණ රැස්වීම සඳහා සුදුසු රටක් විදියට අපේ රට ඉදිරියට ගෙන ඒම සඳහා මම හිතන්නේ අපි කටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් අපි දකින හෝම් ස්ටේ වැනි සංකල්ප, ඒ වගේම හයි-එන් ටුවරිසම්, වෙල්නස් ටුවරිසම් මේවා හරහාත් ඍජුව ජනතාවට යම් ප්‍රතිලාභයන් ලැබෙන ආකාරයට කටයුතු කිරීම වැදගත්. ඒ වගේම රජයෙන් උදව් අවැසි ජනතාව වෙනුවෙන් ඒ සහන ලබා දීමේ වැඩ කටයුතු ක්‍රමවත් වන වැඩසටහන් ලබන මාසෙ ඉඳන් ආරම්භ වෙනවා. අපි විශ්වාස කරන උදව් අවශ්‍යම පුද්ගලයන් සඳහා මේ උදව් ලබා දීම සඳහා සුදුසු වටපිටාව නිර්මාණය කිරීම වගේම ඒ අදාළ පසුවිපරම් කිරීම සඳහා තිය අවශ්‍ය කාර්යයන් සිදුවීම ඉතාමත්ම වැදගත්. මේ හරහා උදව් අවශ්‍යම පුද්ගලයන් වෙත උදව් ලබා දෙන්න, ඒ වගේම රෝගී පුද්ගලයන් අනිකුත් වැඩිහිටියන් හැරුණාම අනිකුත් පවුල් රටේ ආදායම් උපදවන පවුල් බවට පත් කිරීම මම හිතන්නේ දීර්ඝකාලීන සැලසුම විය යුතුයි. ඒ වගේම තමයි අපි දැක්ක විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණත් ක්‍රමක්‍රමයෙන් වැඩි වුණු ආකාරය 2023 අප්‍රේල් වෙනකොට ඇමරිකන් ඩොලර් 454ක් දක්වා මෙය වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා එක් එක් ශේෂ්ත්‍රයන් ගැන පුහුණු දැනුමක් තියෙන ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා කටයුතු කරනා වගේම රටේ බුද්ධි ගල්ණයක් ඇති නොවන ආකාරයට හොඳ සැලසුමක් සහිතව මේ වැඩ කටයුතු ක්‍රමවත්ව සිදු කිරීමත් වැදගත්. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් වුණත් අපේ රටේ විදේශ සංචිතයන් වර්ධනය කිරීම සඳහා පහුගිය දවසේ කටයුතු සිදුවන ආකාරය අපි දැක්කා. මේ හරහා අපි විශ්වාස කරන දීර්ඝකාලීනව ණයගැ වීමේ පහසුව සඳහා ඒ ශක්තිය නිර්මාණය කර ගැනීම සඳහා විශේෂයෙන්ම විදේශ සංචිතයෙන් වැඩි කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම බදු අය කර ගැනීමේ ක්‍රමවේදය ක්‍රමවත් කිරීම ගැන දැනුත් අපේ රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරා. විශේෂයෙන් මේ රජයේ ආදායම් එකතු කිරීම හා ඒ අනුබද්ධ වෙන ආයතනයන් සියල්ල ජනතාවගේ තොරතුරුත් එක්ක ආවත්කාලීන කිරීම වගේම එකම ස්තරයකට මේ ආයතන සියල්ල රැගෙනීම ඉතාමත්ම වැදගත්. මේවා ප්‍රායෝගික යථාර්ථයන් බවට පත් කිරීම සඳහා මේ ආයතන ඒකාබද්ධ කිරීම ගැන දීර්ඝ කාලයක් තිස්සේ කතා කරනවා. ඉතින් අපි විශ්වාස කරන මේවා ප්‍රායෝගික තත්ත්වෙන් ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කර යුතුයි. ඒ වගේම නවීන තාක්ෂණයන් මේ සඳහා උපයෝගී කරගන්න අන්තර් සම්බන්ධතාවයක් සහිත ක්‍රමවත් ඩිජිටල් ප්ලාට්ෆෝම් එකක් නිර්මාණය කරලා මම විශ්වාස කරනවා ඒ හරහා විශේෂයෙන්ම දත්ත ගබඩා කිරීමට, ඒ වගේ විනිවිදභාවය ඇති කරන්න, කාර්යක්ෂමතාවය ඇති කරන්න මේ සියලු කරුණු සඳහා මේ නවීන තාක්ෂණ උපයෝගී කර ගැනීම හරහා අපිට ඒ වැඩ කටයුතු සිදු කරන්න හැකියාව ලැබෙනවායි කියන කාරණෙත් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා වත්මන් ආර්ථික අර්බුදයෙන් අපි ඉතාමත්ම කල්පනාකාරීව එළියට ඒම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කළ යුතුයි. මම විශ්වාස කරනවා මේ හරහා තමයි අපිට දැනට පුරෝගතනය කර ඇති ආකාරයට ලබන වර්ෂයේ වෙනකොට ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා අපේ රටේ ආර්ථිකය රැගෙන යාමට හැකියාව ලැබෙන්නේ. ඒ හරහා තමයි අපේ රටේ දැනට නතර වෙලා තියෙන ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කළ යුතු යටිතල පහසුකම්, පානීය ජන ව්‍යාපෘතීන්, මාර්ග සංවර්ධනය ඇතුළු කොට ඇති මේ ව්‍යාපෘතීන් සඳහා සැලකිය යුතු මුදලක් අපිට වෙන් කරන්න හැකියාව ලැබෙන්නේ. මම විශ්වාස කරනවා මේ ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා මේ ආර්ථිකය ශක්තිමත් වුණොත් පමණයි. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරමින් විශේෂයෙන්ම මේ කාල සීමාවේදී ගන්න තීන්දුව తీරන මම විශ්වාස කරනවා රටේ අනාගතය තීරණය කරනා වගේම අනාගතේ දරුවන්ගේ අනාගතේ රටේ ආර්ථිකයේ දෙන ශක්තිය කොයි ආකාරයෙන්ද කියන කාරණා මේ සියල්ල ගැන තීන්දුව తీරන ගැනීමේ හැකියාව ලැබෙන්නේ මේ කාල සීමාවේදී අපි ගන්න ආර්ථිකය සම්බන්ධ තීන්දුව తీරනත් සමග. ඒ නිසා මේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. ඒ ගැන මම විශ්වාස කරනවා අපි සියලු දෙනාම එකට එකතු වෙ කටයුතු කරමු කියන පණිවිඩයත් ලබා දෙමින් මට කාලය ලබා දීම ගැන ඔබතුමාට මගේ ගෞරවය පළ කරනවා.
ඔව් මිස් සේදේ කරමු. මම තමයි ඊළඟට කරු චන්දි වීරක්කොඩි මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක්
දෙන්න. කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මොහොතේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න අපි විපක්ෂයේ හැටියට ඉදිරිපත් වෙනකොට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කිසිඳු අමාත්‍යවරයෙක් මේ පාර්ලිමේන්තුවේ නැහැ. අඩුම තරමේ රාජ්‍ය අමාත්‍යවරයෙකුත් නැහැ. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න, ඒ පිළිබඳ අවධානය යොමු කරන්න, ඇහුම්කන් දෙන්න, ප්‍රශ්න විසඳන්න නෙමෙයි ඇහුම්කන් දෙන්නවත් අද කවුරුවත් නැහැ. අද ඔබතුමත් ඡන්දෙන් පත්වෙච්ච මහජන නියෝජිතෙක්. ඔබතුමාගේ ගම්වලත් විදුලි බිල ගෙවා ගන්න බැරුව විදුලිය කපපු පවුල් අනන්තවත් තියෙනවා. අපේ ප්‍රදේශවල මේ ඕ ලෙවල් මේ දවස්වල විභාගේ තියෙනවා. ඒ විභාගෙට පාඩම් කරන, විභාගෙට මූණ දෙන දරුවන් ඉන්න ගෙවල් වල පවා විදුලිය විසන්ධි කරලා යනවා. විදුලි බල මණ්ඩලයට චක්‍ර ලේඛයක් කිව්වම මේ නිලධාරියට ඒක නොකර ඉන්න බැරි වෙනවා. රජය අත්තනෝ මතික විදියට විදුලි බිල වැඩි කරලා මේ රටේ මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියපු උපදෙස් පිළිපදින්නේ නැතුව මේ වගේ මොහොතක අනවශ්‍ය විදියට වැඩි කරපු විදුලි බිල විශාල ලෙස අඩු කරන්න පුළුවන්කම තියෙන මොහොතක අද විදුලි පරිභෝජනය බිඳුවටම බැහැලා සෑහෙන ප්‍රමාණකින් අඩු වෙලා ලෝකේ තෙල් මිල, බොර තෙල් මිල විශාල ලෙස අඩු වෙලා තියෙනවා. ගෑස් මිල විශාල ලෙස අඩු වෙලා තියෙනවා. එහි සහනය රජය ලබා ගනිද්දී රටේ ජනතාවට අහිංසක දුප්පත් මිනිසුන්ගේ දරුවන්ට පාඩම් කරන්න බල්බ් එකක් පත්තු කරගන්න තියෙන අවශ්‍යතාවය පිළිබඳ කිසිදු තැකීමක් නැහැ. එදා ඔබට මතක ඇති, ඔබටත් පැමිණි දෙන්නේ නැති ඔබතුමාටත් පෞගිය කාලේ විභාගේ තියදී ලයිට් කැපුවා. ඊට පස්සේ කිව්වේ විදුලි බිල වැඩි කළා ලයිට් දෙනවා කිව්වා. මේ වගේ අමනෝග්ජ කිසිඳු තෙත් ගතියක් නැති රජයක් කරන කාලයක අපිට ජීවත් වෙන්නට සිදුවීම ගැන අපි හැමදෙනාම කනගාටු වෙනවා. ඒ වගේම ඔබතුමාගේ නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රධාන රෝහල තියෙන කරාපිටියේ වෛද්‍යවරු හිගයක් තියෙනවා, හෙදියන් හිගයක් තියෙනවා. දැන් ඊට එහා ගිහිල්ලා රෝහල් කම්කරු හිගය 1400ත් 500ත් අතර කම්කරුවන් ප්‍රමාණයක් අවශ්‍ය කරන රෝහලේ, රෝහල් කනිෂ්ඨ සේවක සේවිකාවන් ප්‍රමාණයක් අවශ්‍ය කරන ඒ රෝහලේ අද ඉන්නේ 700කට අඩු ප්‍රමාණයක්. අඩුම තරම එක වාට්ටුවකට එක කනිෂ්ඨ සේවකයෙක් සේවිකාවක්වත් දාගන්න බැරි වෙලා තියෙනවා. අපි දිගින් දිගටම ඉල්ලීම් කරනවා මේ බහුකාර්ය සේවකයන් අනුයුක්ත කරන්න කියලා. නමුත් අද වෙනකම් මේ අකාර්යක්ෂම ආණ්ඩුවට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. අද අපි මෙතෙන්ට කිව්වට අහන්න කෙනෙක් නැහැ. අපි විශ්වාස කරනවා කොහෙන් හරි බොලේ පෑදිලා මේ මිනිස්සුන්ට තියෙන දුෂ්කරතාවයන් තේරුම් අරගෙන බහුකාර්යෙන්වත් බහුකාර්ය සේවකයන්ගෙන් කරාපිටිය ඇතුළු රටේ තියෙන අනෙකුත් රෝහල්වල තියෙන මේ කනිෂ්ඨ සේවක පුරප්පාඩු ටික පුරවයි කියලා. අද ඔළුවේ තියෙන්නේම මොකුත් නෙමෙයි, ආණ්ඩුවට ඔළුවේ තියෙන්නේම ඡන්ද තියන්නේ නැතුව
සියලු බලය තමන්ගේ යටතට අරගෙන මිනිසුන්ට අහුන්කම් දෙන්නේ නැතුව තමන්ට කැමති විදියට රජය ගෙනියන්න තමන්ගේ බලය පිමනක් ආරක්ෂා කරගන්න බලත්පාලන ඡන්දය අහම බලත්පාලන ඡන්දේ කල් දැම්ම බලත්පාලන ඡන්දේ කල් දාන්න පදනම හේතුව හැටියට කිව්වේ නියෝජ්‍ය කතා නැගතුමනි මුදල් නැහැ කියලා. දැන් අද රාජ්‍ය මුදල් ඇමතුමා කියනවා ආදායම වැඩි වෙලා බදු ආදායම වැඩි වෙලා සංචිත බිලියන 3 වෙලා හැම අතින්ම ආදායම වැඩි වෙලා තියෙනවා නම් පරිභෝජනේ අඩු වෙලා මිනිස්සු කන්නේ නැහැ. අද දකින්න ඇති දුප්පත්කම මන්ද පෝෂණය වැඩි වෙච්ච ආකාරය ඉතුරු වෙච්ච සල්ලි වලින් කවුරු හරි කියනවා නම් මේ රටේ සල්ලි නැහැ කියලා. ඒ සල්ලි නැහැ කියලා රජය කියන්නේ ඡන්ද ගැන කතා කරොත් විතරයි. අනිත් වෙලාවට සල්ලි තියෙනවා. ඉතින් ප්‍රාදේශීය සභා ඡන්දේවත් පවත්වන්නේ නැති මේ රජය
දෙකක් කාලයක් තියෙන කරුණ.
පළාත් සභා ඡන්දේ පවත්වන එක කල් දාපු මේ රජය ජනාධිපති ඡන්දෙත් කල් නොදා කල් දාන්න පාර්ලිමේන්තුවේ රෙසලූෂන් පාස් කරන්න යනවායි කියලත් කණින් කොටින් කතා අපට ඇහෙන්න තියෙනවා. ඒවා පා ඒකට මග පාදක කරගන්න ජනාධිපතිතුමා නීතිඥ සංගමේ සම්මේලනයට ගිහිල්ලා රටේ අග්‍ර විනිශ්චකාරතුමා ඇතුළු සියලු විනිශ්චකාරවරුන් තියාගෙන නීතිපතිතුමා ඇතුළු ඔෆිෂල් බායිකේ සියලු දෙනා තියාගෙන
කරුවන්තව ඔබතුමන්ට පයිසල් කාසිය මන්ත්‍රීතුමාගේ විනාඩි 3ක් ලැබෙනවා. ඒ වෙනුවෙන් කැයි 30 තව විනාඩි 4ක්
තියෙනවා. හරි බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමා. ඒ වගේම බා ඇසෝසියේෂන් එකේ සභාපතිතුමා ඇතුළු ප්‍රයිවට් බාර් එකේ සියලුම නීතිඥ ප්‍රජාව තියාගෙන මොකද කියන්නේ? ඡන්දය පිළිබඳව මහජනතාවගේ විශ්වාසයක් නැතිලු මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා මිනිස්සු නියෝජනය මේ කරමින් මේ කතා කරන්නේ මහජන ඡන්දය නිසා. මහජන ඡන්දය පිළිබඳව විශ්වාසයක් නැතිලු රටේ ජනතාව. ඒ අතරේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිගේ හෙන්චයියෙක් ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයේ වැඩ බලන්න කටයුතු කරන්න කියලා චක්‍රලේඛ යනවා මේ රටේ. තව ටික දවසක් යනකොට කාගේ හරි පාර්ලිමේන්තුවට පත් වෙච්ච නැති කාගේ හරි හෙන්චයියෙක් නියෝජ්‍ය කතානායක ධුරයේ පත් කරන්නත් චක්‍රලේඛ එන මට්ටමට අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නීති ආධිපත්‍ය පිළිබඳ මහජන විශ්වාසය පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අද ජනතාවගේ කටවල් වහන්න මාධ්‍ය රජයේ පාලනයට ගන්න දැන් පනත් කෙටුම්පත් සකස් කරනවා. ඒක පනත් කෙටුම්පත් සකස් කළ කෙටුම්පත පිළිබඳව දැන් කියන්නේ ඒක යෝජනාවක් විතරයිලු. යෝජනාවක් විතරක් නම් කරුණාකරලා මම ඉල්ලා හිටිනවා ලෝකයේ තියෙනවා best practices ජනමාධ්‍ය සම්බන්ධව දියුණු රටවල අපේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට ඒ අයට ඉඩ දෙන්න. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය හැකි ආකාරයේ මාධ්‍ය ස්වයංපාලනය කර ගැනීම සඳහා වූ ගැළපෙන පනත් කෙටුම්පතක් ඒ අයට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න. එහෙම කරන්නේ නැතුව මාධ්‍ය මර්ධනය කිරීම සඳහා ඉස්සෙල්ලා හදුවා PTA එක වෙනුවට පනතක් ගෙනල්ලා උත්සාහ ගත්තා. දැන් මාධ්‍ය පිළිබඳව යම්කිසි රෙගියුලේට් වීමක්
මිනිත්තු දෙකක් කාලයක්
අවශ්‍යයි කියන එක අපි හැමදෙනාම පිළිගන්නවා. ඒ තත්ත්වය පැත්තකට තියලා අද මාධ්‍ය මර්ධනය කළා මිනිසුන්ගේ කටවාලා ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා එක්තරා කොටසකට විතරක් අද මෙතන කැසිනෝ සම්බන්ධව පනතක් ගේන්න හිටියා. ඇයි ගේන්න බැරි වුණේ? ඒ පනත රටට වැදගත් වෙන විදියට යෝජනා කරපු කිසිඳු යෝජනාවක් සකස් කරලා ඉදිරිපත් කරන්නට හැකියාව නෙමේ ඌමනාවෙන්ම මුදල් අමාත්‍යාංශය කටයුතු කළේ නෑ. ඊයේ රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනකොට අපට සිද්ධ වුණා අද ඉදිරිපත් කරන එකට විරුද්ධ වෙලා සතියක් කල් දීලා ජනතාවාදීව රටට රජයට බදු එකතු වෙන ආකාරයට සංශෝධනය කළා වෙනස් කළා ඉදිරිපත් කරන්න කියලා තීන්දුව කරන්න. ඉතින් මේ වගේ තත්වයක් තමයි අද රට අයාලේ යන්නේ හිතන හිතන විදියට කටයුතු කරනවා. අද අපේ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ
ඔබතුමාටත්
ප්‍රශ්න තියෙනවා. මට විනාඩියක් දෙන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඔබතුමාටත් මේ ප්‍රශ්න තියෙනවා. අද තේ දළු වලින් ජීවත් වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. දැන් තේ දළු කිලෝ එකක් රුපියල් 140ට විතර බහගෙන යනවා. කතා කරන්නේ වෙන දේවල්. තේ දළු ප්‍රමාණය දළු කිලෝ 600ක් කඩපු තැන දැන් 200ට අඩු වෙලා 3න් 1කින් අඩු වෙලා. මේක තමයි ඇත්ත. එදා රුපියල් 1500ට ගත්ත තේ පොහොර එක අද අඩු වෙලයි කියලා දෙන්නේ 10000ට. අපේ ගම්වල මේ රටේ බහුතර ප්‍රජාව ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවට විසඳුම් දෙන්න රජයට අපි බල කරනවා. මේවට විසඳුම් දීලා රටේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරන අද මට විනාඩියක් දෙන්න. සංචාරක කර්මාන්තය ගැන කතා කරනවා. Urban Development Authority එක ගැන නාගරික සංවර්ධන අධිකාරිය දවසෙන් දවස එක එක තීන්දුව ගන්නවා. එක එක ඇමති කියනවා එක එක වෙලාවට වෙනස් කරනවා. අද උණු වටුනේ අපි දිගින් දිගටම උණු වටුනයි රුමස්සලයි සම්බන්ධ කරන පාර හදන්න කියලා යෝජනා කරීමේ ආණ්ඩුව ආපු දවසේ දැන් ඇස්තමේන්තු හදලා
වෙන්
කරලා තිබ්බේ. නමුත් ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමත් යන්නේ නැතන හදිසියේ ඇමතිවරු කීප දෙනෙක් ගිහිල්ලා සාකච්ඡාවක් තියලා තීන්දුව කළා තිනවා. අර පටු පාරේ පර්චස් 6-7 ඉඩම්වල තමයි සංචාරක ව්‍යාපාරයේ අහිංසක මිනිස්සු පවත්වගෙන යන්නේ. දැන් දෙපැත්තෙන් අත්පත් කරගෙන ලොකු ලොකු උදවියට වාහන ගෙනියන්න පාර පළල් කරන්න හදනවා. අර කියපු පාර හදන්න නැතුව. ඉතින් මේ විදියට අත්නොමතිකව මේ රටේ අහිංසක මිනිස්සුගේ පැත්ත බලන්නේ නැතුව, රටේ අනාගතය බලන්නේ නැතුව කටයුතු කරන රජයට නිවැරදි වෙන්න කියන පණිවිඩය තවදුරටත් ලබා දෙමින් අපි නිහඬ වෙනවා.
පවමිස තේගරු මන්තා, ගරු හෙක්ටර් අපහමැතුම, ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
ඔබතුමාට සූචවන්ත වෙනවා සුජ කතානායකතුමනි, අවස්ථාව ලබා දීප සම්බන්ධව අද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මේ විවාදයට ඉදිරිපත් කරන කරුණු කාරණාත් සම්බන්ධ කරගනිමින් පුංචි විශ්ලේෂණයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ දිනවල අපි දන්නවා පාර්ලිමේන්තුව තුලින් ක්‍රියාත්මක වෙන අධීක්ෂණ කාරක සභාවල, මේ අධීක්ෂණ කාරක සභාවල වැඩ කටයුතු කරද්දී අපිට පැහැදිලිව අඳුන ගන්න ලැබෙන කාරණාවක් තමයි හැම අමාත්‍යාංශයකම තියෙන ආයතනවල ඒ ආයතනවලට පැවරිලා තියෙන එහෙම නැත්නම් පනතකින් සමහරලාට ගැසට් එකකින් වෙන්න පුළුවන් ඒ පැවරිලා තියෙන රාජකාරිය සහ ඒ වගකීම් ටික නිවැරදිව ඉෂ්ට වෙලා නැහැ මේ රටේ. අපි බලපුවා මේ හැම අමාත්‍යාංශයකම මේ රටේ ජනතාවගේ හැම ප්‍රශ්නයක්ම නියෝජනය කරමින් මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ රටේ සකස් වෙලා තියෙන කාලයක් තිස්සේ. හැබැයි මේ අමාත්‍යංශවල තියෙන ආයතනවල මේවා සකස් වෙලා තිබුණට පොත්වල ප්‍රායෝගිකව මේ රටේ නිවැරදි ක්‍රියාදාමයක් තුල ක්‍රියාත්මක වෙලා නැහැ. අපි දකිනවා මේකට ප්‍රධාන වැරදිකරු හැටියට දකින්නේ මේ රටේ ඉන්න සමහර ප්‍රධාන නිලධාරීන්ගෙන් තමයි මේ අතපසුවීම සිද්ධ වෙලා තියෙන්නේ. අපි දැක්කා සමහර ආයතනවල තියෙන ප්‍රශ්න ටික අපි මෙතන පෙළ ගැස්සුවොත් ඒ ආයතනවල තියෙන ඒ ප්‍රශ්න නිවැරදි කරොත් සමහරලාට මේ රටේ තරුණ අසහනය විශේෂයෙන්ම විශ්වාස කරන්න පුළුවන් අපිට. හැබැයි එවැනි වැඩසටහන් හදලා නැහැ, ඒක ඉස්සරහට ගිහිල්ලා නැහැ. සමහර වෙලාවට එයාගේ වියදම් ටික ගත්තාම අසීමිත වියදම් ප්‍රමාණයක් ඒගොල්ලෝ මේ රටේ ආණ්ඩුව උපයන දැනින් වියදම් කරනවා. හැබැයි ඒක කොච්චර ප්‍රතිඵලදායකද? ඊළඟට එතන ඉන්නවා විශේෂයෙන්ම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබලා මෙරටේ ඉහළම තැන්වලට ගිහිල්ලා ගත්ත උපාධිය අරගත්ත නිලධාරි තමයි එතන වාඩි වෙලා ඉන්නේ. හැබැයි මේ නිලධාරින්ගෙන් මේ රටට ඒ නිවැරදි ප්‍රතිඵලය සහ එයාගේ සේවය ලැබුණද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව රජයට කියනවා මේ රටේ තරුණයෝ එළියට බැහැලා ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. මේ සිස්ටම් චේන්ජ් එක තියෙන්නේ මේ අමාත්‍යංශය ඇතුළේ තියෙන ආයතනවල කියන එක පැහැදිලිව මතක තබා ගන්න. මේ සිස්ටම් චේන්ජ් එක මේ ආයතනවල ඇතුළේ අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. හැබැයි අපි දකින්නේ නැහැ වර්තමාන ආණ්ඩුව මේ සිස්ටම් චේන්ජ් එක නිවැරදිව සිද්ධ කරනවා කියලා. අපි දකින්නේ නැහැ පැහැදිලිව මේක කරනවා කියලා. මොකද ඒකට හේතුව තමයි අපි ගිහිල්ලා මේ සෙක්ටෝරල් කමිටිය එකේ මෙම නැත්තම් මේ අධීක්ෂණ කාර්ක සභාවේ අපි වාඩි වෙලා මේ සම්බන්ධව සාකච්ඡා කළ සමහර තීන්දුව తీන්න අරගෙන බලපුවාම ඒව අමාත්‍යංශ මට්ටමේ සිද්ධ වෙච්ච වෙන්න ඕන කාරණා. හැබැයි තවමත් ඒ කාරණාවලට අත ගහලා තියා ඒත් එක සමහරලාට සාකච්ඡා කළා නැහැ සමහර බලපුවා. ඒ නිසා අපි දකිනවා මේ ආණ්ඩුව මේ රටේ මේ ප්‍රශ්න විශාල වශයෙන් ඇති කරලා මේ ජනතාව එළියට බහැලා සමස්තයක් හැටියට ජනාධිපතිවරයව අගමැතිවරයව සහ කැබිනට්ටුව ගෙදර ඇරලා ආණ්ඩුවම ගෙදර යන්න කියපු මොහොතක තමයි ජනාධිපතිවරයා විතරක් වෙනස් වෙලා අද නැවත වතාවක් ඒ ආණ්ඩුව මේ රට පාලනය කරන්නේ. හැබැයි පැහැදිලිව අපි දකිනවා තව දුරටත් මේ ආණ්ඩුවේ මේ ඉන්න කැබිනට් එක ඇතුළු මේ කණ්ඩායම විසින් මේ කරගෙන යන වැඩසටහන මේ රටේ සාර්ථකත්වයක් අපේ හැටියට පේන්නේ නැහැ. දැනට తాවකාලික විසඳුම් ටික සමහර ඒවා අරගෙන යනවා. හැබැයි දීර්ඝකාලීන සහ මැදකාලීනව ගන්න තියෙන තීන්දුව తీන්න කිසි දෙයක් අරගන්නේ නැහැ කියන එක අපිට පේනවා. ඒ නිසා මේ රටේ මේ සිද්ධ වෙලා තියෙන අපි ජනතාව මුහුණ දීලා තියෙන මේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් මෙතන ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලනවා මේ රටේ සමස්ත ජනතාවම ජනවරමක් මේ වෙලාව ඉල්ලනවා. එදා පාරට බහලා කියපු ඒ ජනවරම ඉල්ලන එක අද තමුන්ගේ ගෙවල් ඇතුලේ ගමේ ජන සමාජය තුළ හැම දෙනෙක්ගෙම කටින් පිටවෙන දෙයක් තමයි දැන් මේ රටේ මේ පාර්ලිමේන්තුව සහ මේ කණ්ඩායමට ජනවරමක් ඕනා, නිවැරදි ජනවරමක් අරගෙන කණ්ඩායම කල්ල වාඩි වෙලා මේ රටේ පස්සටික විසඳන්න ඕන කියලා. ඒ නිසා එහෙම ජනවරමක් නැතුව මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් අයින්සක ජනතාව එළිය ඉඳලා බලාපොරොත්තු වෙනවා නම් කිසි දවසක ලැබෙන්නේ නැහැ කියන එක විශේෂ පණිවිඩයක් හැටියට දෙන්න ඕන. එහෙනම් අපි ඉල්ලනවා නැවත නැවතත් බොරුවට කතා පවත්තලා මේ රටේ ජනතාව ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කියන්න එපා. මේ රටේ ජනතාව ඡන්දයක් ඉල්ලනවා. ඒ නිසා තමයි පළාත් පාලන ඡන්දය අද සමහර මාධ්‍ය ආයතන ඒගොල්ලන්ගේ සමීක්ෂණ වලින් 80ක් 85ක් ඒගොල්ලෝ සමීක්ෂණය කරපුවාම ඒගොල්ලන්ට ඉල්ලලා තියෙන ජනතාව මොනවාද? පළාත් පාලන ආයතන ඡන්ද විසීම දෙන්න කියලා. ඒ නිසා පළාත් පාලන ඡන්ද විසීම විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව ගැනත් ඒ අය විශේෂයෙන් බලාගෙන ඉන්න නිසා විශේෂයෙන් ඔබතුමාට මතක් කරන්න ඕන මේ මේ මේක අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා ඉස්සරහ කාලේදී. මොකද මැතිවරණයක් නැතුව මේ මේ ස්ථානවල ඉන්න අමාත්‍යවරු සහ ඒ කණ්ඩායම් එකට පෙළ ගැහිලා ඉන්න සමහර නිලධාරීත් එක්ක එකතු කරගෙන ඉන්න මේ කණ්ඩායම් අතර තියෙන මේ ප්‍රශ්න ටික විසඳන්න හම්බෙන්නේ නැහැ රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි විශේෂයෙන්ම නැවත නැවතත් ඒක මතක් කරනවා. මොකද එහෙම නැතුව ගියොත් බරපතල ප්‍රශ්නයකට මේ රට ඉස්සරහ කාලේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද හේතුව අපිට පේනවා පැහැදිලිව ගත්තාම දැන් එක පැත්තකින් ඊයේ කතා කරා මේ රටේ සුළුහා මධ්‍ය පරමාණු කර්මාන්තකරුවා ගැන. දැන් ඒ කර්මාන්තකරුවා ගැන මහ පොළවේ තියෙන තත්ත්වය මොකද්ද? මහ පොළවේ තියෙන තත්ත්වය තමයි ඒ කර්මාන්තකරුවට විදුලි බලේ ඉඳලා තමුන්ගේ විශේෂයෙන්ම තමුන්ගේ වැඩපොළට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීම වල ඉඳලා ඊළඟට තමුන්ගේ වැඩ කරන අයට දෙන වැටුපේ ඉඳලා ඊළඟට තමුන්ගේ ප්‍රවාහන වියදම් ඒ තෙල් වියදම් ඒ සියල්ලම අරගෙන ගත්තාම ඒ කිසි කෙනෙකුට ලාභයක් නැති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ වෙලදී ලීසින් ගැන කතා කරා. තමුන්ගේ ලීසින් කරපු වාහනේ අරන් ගිහිල්ලා ඒක නැති කරාට පස්සේ ඒ ආයතන සියල්ල කඩන් වැටෙනවා. ඒ නිසා මේ කඩන් වැටීම කඩන් වැටෙන්නේ චක්‍රයක් විදිහට කණ්ඩායමක්මයි කඩන් වැටෙන්නේ. ඒ කඩන් වැටෙද්දී ඒ කඩන් වැටීමේ ප්‍රතිඵලය සමස්ත රටමයි කඩන් වැටෙන්නේ. ජනතාව තමයි ඉදිරි කාලේදී හාමතේ ඉන්නේ. එහෙම නැත්නම් ජනතාව තමයි අඳින්නේ නැතුව යන්නේ. ජනතාවට ටික තමයි අනිත් පාසුකම් ටික නැතුව යන්නේ. එසා මේ කාරණාටික නිවැරදිව හඳුනාගන්නේ නැතුව අපිට මේ ප්‍රශ්න ටික විසඳන්න බෑ. එනිසා මේ ප්‍රශ්න විසඳිය යුත්තේ පැහැදිලිව අමාත්‍යංශ මට්ටමින් අමාත්‍යංශත් එක්ක තමයි සාකච්ඡා කරලා ඒ නිලධාරීත් එක්ක ඒ අංශවලට අවශ්‍ය කරන වැඩසටහන හදන්න තියෙන්නේ. ඒ නිසා මෙතන අපි දකිනවා මේ අඩුපාඩු ගොඩක් මෙතන තියෙනවා. දැන් මොනවද බහුලව සිද්ධ වෙන්නේ රටේ? බහුලව සිද්ධ වෙන්නේ ඔබතුමාට කියන්නම් මේ සමහර පාර්ලිමේන්තු වල දැන් අර රත්තරන් මන්ත්‍රීවරයාට ඉඩම් අක්කර 150-200ක් වෙනම අල්ලගෙන ඉන්නවා. ඒක දැන් ආණ්ඩුවෙන් ගන්න බදු මුදලත් ඒකටත් අඩු මුදලක් ගහලා බදු මුදලක් ගහලා දෙන්න යන්නේ. මොනවද මේ සන්තෝෂං හැටියට දෙන්න යන්නේ? ඉතින් මේ කාරණා අපි ඉදිරි කාලේ එකතු කරන්නම්. ඔබතුමාට නම් වශයෙන් සහ ගම් වශයෙන් ඒ ස්ථාන වශයෙන් ඉදිරි කාලේ එකතු කරන්නම් මේව ඔක්කොම කප්පන්. එහෙම නැත්නම් මේ තමුන්ගේ ආණ්ඩුවට සහයෝගය දක්වන්න බොරුවට මෙහෙන් ආටෝපෙට වෙන එකක් කියලා අතුලාන්ත සිද්ධ වෙන්න වෙන කාරණාවක්. ඒ නිසා දැන් මීගොමේ 30 පෙරේද අක්කර 150 200කට වඩා දේශපාලන කණ්ඩායම සම්බන්ධ වෙලා LRC ඩෙන්ටි කල්ලක. ඉතින් මේ වැඩ නම් ආණ්ඩුව කරන්නේ ජනතාව පැත්තකින් බලාගෙන ඉන්නකොට තාන්තාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව හැබැයි ආණ්ඩුවේ කණ්ඩායම තමුන්ගේ බඩ වඩා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල තාම ක්‍රියාත්මක කරගෙන යනවා නම් ඒවා නිවැරදි විය යුතුයි කියලා විශේෂයෙන් මතක් කරනවා. දැන් අපි අරගෙන ගත්තාම දැන් අපි රෝහලකට ගිහිල්ලා බලමු. අයිංසක මිනිස්සෙක් ගිහිල්ලා බෙහෙත් ටික ගන්න ගියාම එයාට බෙහෙත් ටික තියනවද? එයාට බෙහෙත් ටික නැහැ. පරීක්ෂණ කරන්න ගියම තියෙන ප්‍රශ්න ටික බලන්න. ඒ අවශ්‍ය කරන ඒ පාසුකම් ටික නැහැ සමහර තැන්වල. ඉතින් ඒවට ඒ පාසුකම් දෙන්න වැඩපිළිවෙලකුත් නැහැ. එහෙනම් ඒ අඩු ගානේ මේ දවස්වල ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔක්කොම දෙනා වාඩි වෙලා එක්කෝ සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් හදන්න. හැබැයි එහෙම වැඩපිළිවෙලක් නැහැ. මොකක් හරි අපි සමග ජන බලයගේ මොනවා හරි දුන්නොත් ඒක විවේචනය කරන්න ඉන්න සෑහෙන දෙනෙක් ආණ්ඩු ඉදගෙන. හැබැයි ඒකට විසඳුමක් ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම නීතිය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඊළඟට අපි යෝජනා කරලා තියෙන අපේ පක්ෂෙන් ඊළඟට දාන්න පිටරට සුද්දෙක්ක අපේ ලයිස්තුවට ඒ සුද්දට කියන්න ඉදින්ටි එකක් හදාගන්න උපෙන්යක් හදාගන්න ප්‍රශ්නයක් වෙන්න එපා. මොකද ලයිස්තුවේ ඒ සුද්දට ඉන්න පුළුවන්. සුද්දට ඉන්නකොම ඒ සුද්දා සුද්දා පිටරට මිනිහෙක් කියලා කිව්වට වැඩක් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ සුද්දා පිටරටයි කියලා එකෙන් අයින් කරන්න. ඒක තමයි මේ රටේ අද සිද්ධ වෙන කාරණාව. දැන් ඒව රැකගන්නේ කවුද? ඒව රැකගෙන රටේ ජනතාවට දෙන ආදර්ශය මොකක්ද? මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ දෙන ආදර්ශය මොකක්ද? ඒ නිසා පැහැදිලිව අද පේනවා තමුන්ගේ ආණ්ඩු බලයේ රැකගන්න ඕනම දහචරා වැඩක් කරන්න සූදානම් ඉන්න කණ්ඩායම්. ඒ නිසා මේ වැඩපිළිවෙල වහාම තමුන්නාසල ආණ්ඩුවේ අය දැනගන්න ඕන තමුන්නාසල කරන වැඩපිළිවෙල හරිද නැද්ද කියලා ජනතාව ඉදිරියේ එහෙම නැත්නම් කඩපතක් ඉදිරියේ ගිහිල්ලා කතා කරලා තීන්දුවක් අරගෙන තමුන්නාසල කරන කාරණාව හරිද වැරදිද කියලා. ඒ නිසා විශේෂයෙන් මතක් කරනවා මේ රට නිවැරදි ගමන් මාර්ගයකට යන්න නම් මේ රටේ ජනතාවගෙන් නැවත වතාවක් විමසන්න ඕන කවුද ඒ වැඩේ කළ යුතු සුදුසුම කණ්ඩායම කියලා. ඒක අහන්න තමුන්නාන්සලා බය නිසා තමයි මෙච්චර කාලයකට තමුන්නාන්සලා ආපස්සට යන්නේ. ඒ නිසා අපි අභියෝගයක් කරන අවසාන වශයෙන් පුළුවන් නම් පොට්ටුවේ ඊළඟ පාන ජනාධිපති අපේක්ෂකෙක් පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා තමුන්නාසලට අභියෝගයකුත් දෙනවා මේ වෙලාවේ. පොහොට්ටුවට එහෙම තමුන්නාසල කියනවා හයියක් තියනවා කියලා මහපොළොවේ. හැබැයි තමුන්නාසල අභ්‍යන්තරව පිළි අරගෙන තියනවා එහෙම හයියක් තමුන්නාසලට නැහැ කියලා. එහෙමනම් හයියක් නැති කණ්ඩායම පුළුවන් නම් අපි අභියෝගයක් කරනවා ඊළඟ මැතිවරණයට පුළුවන් නම් ජනාධිපති අපේක්ෂකෙක් ඔබතුමාලා ඉදිරිපත් කරන්න කියලා. අවසාන කරන බොහොම ස්තුතියි අවස්ථාව ලබා දී.